ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ සිදුවන දේශපාලනික තතුවිත්ති ඔබ හමුවට රැගෙන එන සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම අපි මෙවරත් එහෙමනම් ආරම්භ කරන්නට සූදානම්. පළත් පාලන මැතිවරණය ආසන්න වෙමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකීය දේශපාලන වාතාවරණය ක්‍රමක්‍රමයෙන් උණුසුම් වෙමින් තියෙන්නේ. අපි මේ සතිය වෙනකොට තියෙන සුවිශේෂතා පිළිබඳව කතා බහ කරමු. සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුමට තොරතුරු වාර්තා කරන්නට පුරුදු පරිදි සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදැසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදැසනක් දිල්රුක්ෂි.
පුංචි ඡන්දයෙන්ම පුරුදු පරිදි අපි කතාව ආරම්භ කරමු. ඡන්දේ පැවැත්වෙන දවස මාර්තු මාසේ 9 වෙනිදා වෙනස් වේවිද නැද්ද කියලා යම් කතාබහක් දිගින් දිගටම පැවතුණා. දිනේ තීරණය කළාට යම් අතුරු කාරණා මත ඉදිරිපත් වෙලා තියෙන පෙත් සම්මත මේ තීරණ වෙනස් වේවිද, මේ සම්බන්ධව යම් තීරණාත්මක කතාබහක් මේ සතිය වෙනකොට ගොඩනැගෙමින් තියෙනවා. අපි කැමති ඒ සම්බන්ධව වන අලුත්ම තොරතුරු වලින් අද සාකච්ඡාව පටන් ගන්න.
මාර්තු 9 වෙනිදා මැතිවරණය පැවැත්වේද කියන එක සම්බන්ධයෙන් බලද්දී දැන් ඡන්දේ කල් දාන්න කියලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරා. මේ පෙත්සම් විභාගයේ ලබන 23 වෙනිදා වෙනකන් කල් දැමීම නිසා මාර්තු 9 වෙනිදා නියමිත විදිහට මැතිවරණය පවත්වන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් යම් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. පෙත්සම් කීපයක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හමුදා නිලධාරියා ඉදිරිපත් කරව පෙත්සම වගේම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර. එතකොට මේ පෙත්සම් දෙක විභාගයේ අවසන් කරා. පළාත් පාලන ඡන්දේ පැවැත්වෙන්න අදාළ මැතිවරණ කොමිෂන් සභාව මේ ඡන්දේ පවත්වන්න පියවර ගන්නවා කියලා කොමිසම වෙනුවෙන් පිහිටපු සාලිය පිරිස් ජනාධිපති නීතිඥවරයා යම් ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ නිසා මේ නඩු විභාගය අවසන් කරා. ඊට පස්සේ අනෙක් පෙත්සම ලබන 23 වෙනිදා වෙනකන් කල් දැමීම සම්බන්ධයෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මැතිවරණයේ ඉදිරි කටයුතු වලට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලබා නොදුන්නොත් කොමිෂන් සභාවට මැතිවරණය පවත්වන්න අපහසුයි කියන එක මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා නිමල් පුංචිහේව නීතිඥතුමා සඳහන් කරලා තිබුණා. මේ ඇතිවෙලා තියෙන තත්වය ගැන මැතිවරණයට තරග කරන පක්ෂවල ලේකම්වරුන් එක්ක 14 වෙනිදා කියන්නේ හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මැතිවරණ කොමිෂම සඳහන් කරා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙන නඩුව ගැන, මුදල් තත්ත්වය ගැන පක්ෂ ලේකම්වරුන් එක්ක සාකච්ඡා කරනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසලා ඉන්නවා කියලත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කිව්වා. පෙබරවාරි මාසයට අදාළව මැතිවරණයට අවශ්‍ය මූලික වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 770ක් ලබා දෙන්න කියලා මුදල් අමාත්‍යාංශයට ආපු ලිපියටවත් මේ වෙනකම් පිළිතුරු නැහැ කියලා තමයි සඳහන් කරේ. කොමුනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම විභාගය මේ මාසේ 23 වෙනිදා වෙනකන් කල් යන කාරණේ හේතුවෙන් ඡන්ද පත්‍රිකා ඒත් එක මැතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීමට මේ තියෙන කාලයත් ප්‍රමාණවත් නැහැ කියලා රජයේ මුද්‍රණාලයත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් එක්ක 23 වෙනිදා නඩුවේ තීන්දුව යම් ආකාරයකට බලපානවා මැතිවරණය මාර්තු 9 වෙනිදා පවත්වනවාද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්න ඇතැම් පාර්ශ්වවලින් කියන්නේ යම් කාලයකට මැතිවරණය කල් යන්නත් ඉඩ තියෙනවා කියන එක. හැබැයි මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්න අදාළ කටයුතු ඉදිරියට කරගෙන යනවා කියලා සඳහන් කරා. ඔවුන්ට ගැටලුව තියෙන දැනට ඒ සඳහා අවශ්‍ය මුදල් රජයෙන් වෙන්න කිරීම.
හොඳයි, දැන් ඒ අතරතුරේදී ජනමතය කොයි අතරද දිවෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ටිකක් කරුණු විමසා බැලුවොතින් මේ වෙනකොට ජාතික ජන බලවේගයට යම් ක්‍රමිකව ජනතාව ඒකරාශී වීමක් අපි දකිනවා. විශේෂයෙන්ම ඔය රැස්වීම් වලදී විශාල ජනකායක් සිටිනවා. නමුත් අපි ඉතිහාසය ගත්තොත් මනෝජ් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට විශාල වශයෙන් ජනතාව මැතිවරණයට පෙර ඒකරාශී වුණාට පොදු කතාවක් තමයි මැතිවරණයේදී ඒ ආදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියන කාරණාව. නමුත් මෙවර යම් වෙනසක් දකින්නට හැකි වේවි කියන විශාල කතාබහක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ කොහොමද මේක කතාබහ වෙන්නේ? මත විමසුම් වලින් මොන වගේ දෙයක්ද එළියට ඇවිල්ලා තියෙන්නේ?
ඔව්, මැතිවරණ වේදිකාව බැලුවත් ඇතැම් සමීක්ෂණ බැලුවත් ජාතික ජනබලවේගයට සමගි ජනබලවේගයට දැන් හැබැයි මැතිවරණ වේදිකාවේ ප්‍රධාන විරුද්ධවාදීන් බවට පත් වෙලා තින්නේ ජාතික ජනබලවේගයයි සමගි ජනබලවේගයයි. එතකොට ආණ්ඩුව එතරම් සක්‍රිය මැතිවරණ ව්‍යාපාරයේත් නැහැ. ඒ හේතුවෙන් ඇතැම් කණ්ඩායම් සමග ජනබලවේගයට යම් වාසියක් පිළිබඳව කතා කරනවා, තවත් පාර්ශව ජාතික ජනබලවේගය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔබත් කිව්වාගේ යම් අවස්ථාවල ආකර්ෂණයක් කැමැති තත්ත්වයන් නිර්මාණය වුණත් ඡන්දවලදී ඡන්දේ ප්‍රකාශ කිරීමේදී වෙනස් තත්ත්වයන් සිද්ධ වුණා. නමුත් මෙවර එයත් යම් වෙනස් වෙන්න පුළුවන් බවක් තමයි පේන්නේ ඔබ සඳහන් කරා වගේ. මොකද මේ කාල සීමාව ඇතුළේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක යම් විදිහකට විකල්ප, ඒ කියන්නේ විරුද්ධ බලවේග, විපක්ෂ බලවේග වලට වැඩි නැඹුරුවක් තියෙන බව පෙන්නුම් කරනවා. ජාතික ජන බලවේගයත් ඒ අතර ඉදිරියෙන් ඉන්න බව පේන්න තියෙනවා.
මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ නවවෙනි පාර්ලිමේන්තුවේ හතරවෙනි සැසිවාරය ආරම්භ වුණා. පාර්ලිමේන්තුව තුන්වෙනි වතාවටත් කල් තැබුවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. ඊට පස්සේ මේ හතරවෙනි සභාවාරය ආරම්භ වෙනකොට ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ පැවැත්වපු රාජාසන කතාවෙහි සඳහන් කාරණා කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණා. සැකවින් ප්‍රධානතම කරුණු කිහිපය කෙරෙහි අවධානය යොමු කරන්න කැමති මම ඊළඟට. ඒ වගේම මනෝජ්, ඒ සඳහා අනෙකුත් පක්ෂවලින් ලැබුණු ප්‍රතිචාර පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි.
ඔව්, නවන පාර්ලිමේන්තුවේ සිවුවෙන සැසිවාරය ආරම්භ කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. මේකට යම් විදිහට දේශපාලන පක්ෂ විරෝධය දක්වනවත් පේන්න තිබුණා. මේ වෙලාවේ රාජාසන කතා කරලා විහිළු සපයන වෙලාවක් නෙමෙයි, රටේ තියෙන්නේ බරපතල අර්බුදයක් කියලා විපක්ෂය විශේෂයෙන් සමගි ජනබලවේගය සාකච්ඡා කරන වෙලාවේ රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්වරයා කියලා තියෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇත්තේ අදහස අනුමත කරලා තියෙනවා. ඒ හින්දා මේ සමගි ජනබලවේගය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී නොවෙන්න තීරණය කරලා තිබුණා. මේ බව නිදහස් ජනතා සන්ධානයටත් දැනුම් දෙන්න කියලා විපක්ෂ නායකවරයා කියලා තියෙනවා. ඊට පස්සේ ජීඑල්පී රිස් මන්ත්‍රීවරයාට පණිවිඩයක් දීලා තියෙනවා රාජාසන කතාව සහ මේ විවාදය තමන් වර්ජනය කරනවා කියලා. ඊට පස්සේ ජීල් පීරිස් මන්ත්‍රීවරයා මේ තීරණය නිදහස් ජනතා සන්ධානයේ පක්ෂවලට මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා මේ කණ්ඩායමේ විධායක සභාව අඟහරුවාද රැස් වුණාට පස්සේ තීන්දුවක් අරගන්නවා කියලා. ඊට පස්සේ වාසුදේව නානක්කාර මන්ත්‍රීවරයා කියලා තියෙනවා රාජාසන කතාව වර්ජනය කරලා විතරක් හරියන්නේ නැහැ, මේක දැනෙන දෙයක් අපි කරන්න ඕන කියලා. ඒ හින්දා සමගි ජනබලවේගය වගේ පාර්ලිමේන්තුවට නැවිත් ඉන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ අවස්ථාවේ විරෝධය පෙන්නලා එතනින් පිට වෙලා යමු කියලා. ඉතින් මේක වර්ජනය කරන්න පුළුවන්ද රාජාසන කතාව, එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වර්ජනය කරන්න පුළුවන්ද කියලා මන්ත්‍රීවරු අහපු වෙලාවේ වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමත් කියලා තියෙනවා එහෙම කරන්න පුළුවන්, ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ තමන් එහෙම වර්ජනය කරලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේ සද්දයක් දාලා ඒ ස්ථානෙන් පිට වෙලා යමු කියලා තීරණය කරලා තියෙන්නේ. රාජාසන මේනියාව කියලා කෑ ගහලා එතනින් යමු කියලා විමල් වීරවංශ මන්ත්‍රීවරයා සනාහන් කරලා තියෙනවා. යෝජනාව අනුව නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට එන වෙලාවේ කෙලින්ම ඒ මොහොතෙම එතනින් නැගිටලා සභා ගැබෙන් ඉවත් වෙලා තියෙනවා රාජාසන මේනියාව කියලා කෑ ගසමින්. ඊළඟට සමගි ජනබලවේගයේ මේ අවස්ථාවට සහභාගී නොවුණත් සමගි ජනබලවේගයේ නියෝජනය කරන කණ්ඩායම්වල මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා මේ කතාව ඉදිරිපත් කරන වෙලාවේ. ඒ අතර ඉන්නවා මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා, රිෂාඩ් බදියුදීන්, රාධාකෘෂ්ණන්, පී දිගම්බරන්, ෆයිසල් කාසිම්, තෞෆික් මේ වගේ මන්ත්‍රීවරු වගේම දුමින්ද දිසානායක, ජෝන් සෙනවිරත්න කියන මන්ත්‍රීවරුත් සභා ගැබේ ඉඳලා තියෙනවා. එතකොට සමගි ජනබලවේගය එන්නේ නැහැ කියලා කිව්වට සමගි ජනබලවේගයේ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ හිටපු දුමින්ද දිසානායක, ජෝන් සෙනවිරත්න කියන මන්ත්‍රීවරුත් ඉඳලා තියෙනවා. හැබැයි හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නායකකාර කියන කැබිනට් ඇමතිවරු දෙන්නම රාජාසන කතාව සිද්ධ කරන වෙලාවේ පාර්ලිමේන්තුවට එන එකට හේතුව තමයි ඔවුන් දෙන්න රටින් පිට වෙලා ඉන්න නිසා, විදේශගත වෙලා ඉන්න නිසා.
රාජාසන කතාවේදී ජනාධිපතිවරයා සඳහන් කරපු එක්තරා ප්‍රධාන කාරණාවක් දිගින් දිගටම ඇදී යන ස්වභාවයක් අපි දකිනවා යම් යම් විරෝධ තත්ත්වයට එකතු වෙමින්. ඒ තමයි ඔහු සඳහන් කළා 13 වෙනි සංශෝධනය බලාත්මක කරන්නට ඔහු බලාපොරොත්තු වෙනවා කියලා ඒකීය රාජ්‍යයක් යටතේ. දැන් මීට කලින් ඕක කතාවක් තිබුණේ සහ ඉල්ලීම තිබුණේ ෆෙඩරල් ක්‍රමයක් යටතේ බලය බෙදීම අත්‍යවශ්‍යයි කියලා. නමුත් ජනාධිපතිවරයා කිව්වේ බලය බෙදීම 13 වෙනි සංශෝධනයට අනුකූලව ක්‍රියාත්මක කරනවා ඒකීය රාජ්‍යයක් යටතේ කියලා. අපි දැක්ක මේ සම්බන්ධව තියෙන විරෝධතා, ඒ වගේම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමකුත් කළා. සමස්තයක් වශයෙන් ගත්තාම රට තුළ මේ සම්බන්ධව තියෙන ප්‍රවණතාවය මොන වගේද මනෝජ්?
13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට භික්ෂුන් වහන්සේලාගේ විරෝධය පෙන්නුම් කරන්න මේ පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය ආරම්භ වෙච්ච දවසේ ස්වාමින් වහන්සේලා පාර්ලිමේන්තුව දෙසට ආවා. විරෝධතා පාගමනක් පෙරවරු 10ට විතර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනෙන් ආරම්භ වෙලා මේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන ස්වාමින් වහන්සේලා මේ අවස්ථාවට එකතු වෙලා හිටියා. ගිහි පිරිසකුත් සම්බන්ධ වෙලා හිටියා. එතකොට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට මහානායක ස්වාමින් වහන්සේලා මේ සම්බන්ධයෙන් ඊට විරුද්ධව නිකුත් කරපු නිවේදනයත් අරගෙන තමයි උන්වහන්සේලා විරෝධතාවය එදිලා හිටියේ. මේ නිසා පාර්ලිමේන්තුවට කෝට්ටේ පැරකුම්බා පිරිවෙනවට පොලිස් රැකවල් වැඩි කරලා තිබුණා. කැරලි බන්දර කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම්, ජල ප්‍රහාරක රථ, මේ සියල්ලම පාර්ලිමේන්තු මාර්ගයට යොදවලා තිබුණා. කොමුණත් ස්වාමින් වහන්සේලා ඉදිරියට පැමිණෙනවත් එක්කම උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මේ විරෝධතා පාගමන නවත්වන්න කියලා භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමක් කරා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා භික්ෂුන් වහන්සේලා විරෝධතා පාගමන ඉදිරියට දියත් කරා. ස්වාමීන් වහන්සේලා පාර්ලිමේන්තුවට බාර දෙන්න සංදේශයක් අරගෙන ආවා. පොලිසිය මැදිහත් වීම නිසා පාර්ලිමේන්තුවේ ලේකම්වරයෙක් විරෝධතා තියපු ස්ථානයට ඇවිල්ලා මේ සංගරත්නේ මේ සංදේශය බාර දුන්නා. ඒ අවස්ථාවේ ඊට එක් වෙලා හිටපු බලංගොඩ කසප හඳුරුවම පොලිසිය අත්අඩංගුවට ගැනීමකුත් සිද්ධ කරා. ඒත් එක්කම එදා මේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරලා නිවෘත්ති සමිති යම් විරෝධයක් ආරම්භ කරලා තිබුණා. එතකොට රෝහල්වල විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු වීම නිසා විශ්වවිද්‍යාල කටයුතු විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වසා දාලා තිබුණා. වරාය සේවකයෝ ඇවිල්ලා තිබුණා. ඉතින් මේ සියල්ල නිසා රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වුණු නිසා වැඩබිම්වල වැඩ නවත්වලා නගරවලට මාර්ගවලට ජනතාව ඒකරාශී වෙලා හිටියා. 13 සම්බන්ධයෙන් අර ඔබ දක්වපු අදහස ඒකී රාජ්‍යයක් තුල බලය බෙදීම අවශ්‍යයි කියලා කණ්ඩායම් රාශියක් සඳහන් කරද්දී ජනාධිපතිවරයාත් ඒ පිළිබඳව අදහස් දක්වද්දී සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් පිටට ඇවිල්ලා කරපු ප්‍රකාශයකට ටිකක් ආందోళනාත්මක ස්වභාවයක් අරගෙන ආවෙහිදී ඔවුන් කිව්වේ මේ බලය කියන්නේ 13 විතර ක්‍රියාත්මක කිරීම මදි ෆෙඩරලුත් ලබාගෙන තමයි තමන්ගේ උත්සාහය අත්හරින්නේ කියලා. මේක ටිකක් ආందోళනාත්මක දෙයක් බවට පත් වුණා. ස්වාමින් වහන්සේලා ඇතුළු කණ්ඩායම් මේ තත්ත්වය විවේචනය කරා. නමුත් විග්නේශ්වරන් මන්ත්‍රීවරයා එහෙම අදහසක් දැක්වුවා. ඒක ටිකක් ආందోళනාත්මක සිද්ධියක් බවට පත් වුණා. අපි ෆෙඩරලුත් ලබාගෙන තමයි මේක අත්හරින්නේ කියන කාරණය.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව තතු විමසමින් යන මේ සාකච්ඡාවේදී අපි මීළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පුංචි ඡන්දේම අතුරු ප්‍රතිඵල විදිහට සිදුවන දේවල්. ඒ කියන්නේ මේ වෙනකොට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර දියත් කළා තියෙනවා. ඉතින් ප්‍රධාන පක්ෂ යම් රැලි පවත්වමින් ජනතා හමු පවත්වමින් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණය සිදු කරමින් තියෙනවා. ඒ අතරතුරේදී සිදුවන යම් යම් ක්‍රියාදාම හරහා ඇතැම් මන්ත්‍රීවරු පක්ෂ මාරු කිරීම, පක්ෂවලින් ඉවත්වීම, කලකිරීම, පක්ෂ සම්බන්ධව සිදුකරන විවේචන මේවත් අපිට දකින්නට ලැබෙනවා. මේ සතිය වෙනකොට ඒ පැත්තෙන් මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලා අපි විරාමින අනතුරු ඔබ හමු වන මේ කොටසේදී මුලින්ම සාකච්ඡා කරමු. මනෝජ්, මොනවද අලුතින්ම වාර්තා වන තොරතුරු?
ඔව්, සමග ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයාගේ මැදිහත් වීමක් ටිකක් කතාබහට ලක් වුණා. ඒකට හේතුව තමයි මඩොල්සිම ප්‍රදේශයේ ඔහු පවත්වපු රැස්වීමකට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහභාගි නොවුණා කියලා ඔහු ටිකක් උරණ වෙලා තිබුණා. ඒ රැස්වීමට සහභාගි වුණු කණ්ඩායම් පවා විරෝධය දක්වලා තිබුණා. වඩිවෙල් සුරේෂ් සමග ජන බලවේග මන්ත්‍රීවරයා, සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා මේ රැස්වීමේ අදහස් දක්වමින් ඉඳලා රැස්වීම ඉවර කරත් ඉවර වෙනකම් විපක්ෂ නායකවරයා ඒ අවස්ථාවට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒකට හේතුවක් විදිහට කියලා තිබුණේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඒ මොහොතේ අසනීප තත්වයෙන් පසු වෙනවා කියලා. ඉතින් ඒ නිසා රැස්වීමට එන්න බෑ කියලා. නමුත් එදා පස්වරුවේ වැලිමඩ තිබිච්ච රැස්වීමකට සහභාගී වූ විපක්ෂ නායකවරයා ඒ රැලිය අමතලා තියෙනවා. ඉතින් ඒකට කෝප වුණු වඩිවෙල් සුරේෂ් සමග ජන බලවේග මන්ත්‍රීවරයා කියලා තියෙනවා මේ විදිහට දේශපාලන ගමනක් යන්න බෑ, ඒ හින්දා තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා කියලා. ඒ අනුව සමග ජන බලවේගයේ තමන් දරණ සියලු තනතුරු වලින් ඉවත් වෙනවා කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් ආందోళනාත්මක සිද්ධියක් බවට පත් වුණා. ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරලා පවත්වන රැස්වීමක්, විපක්ෂය යම් විදිහක ඡන්දෙන් වාසියක් ලබා ගන්න උත්සාහ කරන වෙලාවක්, ඒ වෙලාවේ කඳුකර ජනතාව නියෝජනය කරන සජබ මන්ත්‍රීවරේ පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීනව කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ පක්ෂයට ටිකක් බලපාන සිද්ධියක් වෙන්න පුළුවන්. කොහොමනත් ඔහු එවැනි තීරණයක් කරන් තියෙනවා, හේතුව අසනීපයි කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා විදිහට ඔහුගේ රැස්වීමට එන්නේ නැතුව වැලිමඩ රැස්වීමකට හවස් වරුවේ සහභාගී වෙලා ඒ රැලිය ඇමතීම කියන කාරණය පදනම් කරගෙන.
පසුගිය කාලවකවානුවේදී විශාල වශයෙන් සාකච්ඡාවට ලක්වුණු කාරණාවක ඉදිරි පියවර පිළිබඳව යම් තොරතුරක් වාර්තා වෙනවා. ඒ පිළිබඳවයි මගේ මේළඟ විමසුම මනෝජ්. අපි දන්නවා මේ ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරන්නට සිදුව කරන සාකච්ඡා. අපි දන්නවා ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් සාකච්ඡා කරමින් යනවා මේ ණය ආධාර ලබා ගන්න. එතනත් එක කොන්දේසියක් කියලා අපිට වාර්තා වෙනවා මේ ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම, ඒ වෙනුවට ජාතික ආරක්ෂක පනත කියලා පනත යලිත් හඳුන්වා දීම අලුත් සංශෝධන සහිතව. දැන් මේ සම්බන්ධව අපිට වාර්තා වෙනවා මේක පාර්ලිමේන්තුවට දාන්න යනවා මේ සම්බන්ධව විවාදයක් තියන්න ආසන්නයි කියලා. මේ පිළිබඳව මොනවද වාර්තා වෙන තොරතුරු?
ඔව්, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට ආණ්ඩුව අලුතෙන් ගෙන එන්න යෝජනා කරලා තියෙන ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන්න ඉක්මනින්ම පියවර ගන්නවා කියලා විශේෂ භාර ඇමතිවරයා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා නිලධාරීන්ටත් කියලා තියෙනවා, නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා මේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ පනත් කෙටුම්පතට අන්තර්ගත වෙන්න ඕන කරුණු, මේ සිදු කරන්න ඕන වෙනස්කම් ගැනත් අමාත්‍යංශයේ තිබුණු සාකච්ඡාවකදීත් අමාත්‍යවරයා උපදෙස් ලබා දීලා තියෙනවා අදාළ නිලධාරීන්ට. එතකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්තමාන කාලයට ගැලපෙන විදිහට යාවත් කාලීන කරලා දේශීය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන අලුත් කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ අනුව මේ ජාතික ආරක්ෂක පනත හැටියට ඒ සම්මත කරන්න කලින් කැබිනට් අනුමැතිය ලබා ගන්න, ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි එහෙම සංවාදයකට යොමු වෙලා තියෙන. ඔබ දන්නවා දේශීය විදේශීය වශයෙන් යම් පීඩනයක් යම් අකමැත්තක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට ඉදිරිපත් වෙලා තිබුණා. ඔය යටතේම තමයි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැනෝම්කරු වසන්ත මුදලිගේව ත්‍රස්තවාදී පැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන පස්සේ ඔහුව මේ නඩුවෙන් නිදහස් කරන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුවක් ලැබලා දුන්නා. මේ තීන්දුව අභියෝගයට ලක් කරලා නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහඅධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කරලා තිබුණා. මහේස්ත්‍රාත්වරයා ඔහුව නිදහස් කරන්න, වසන්ත මුදලිගේව නිදහස් කරන්න ලබා දුන්නු නියෝගය අභියෝගයට ලක් කරලා ඔහු නැවත අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මේ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහඅධිකරණයේ දන්වලා තිබුණේ. ඉතින් මේකත් ආයිමත් මතවේදාත්මක තත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. නිදහස් කරපු ඔහුව ඒ යටතේම නැවත අත්අඩංගුවට ගන්න කියලා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීම වගේම රජය ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න උත්සාහ කිරීම ඕක කාලයක් තිස්සේ සංවාදයට අරගෙන තිබුණා. විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන කාලයෙම මේ වෙනස්කමට උත්සාහ කරනවා කියලා සහ ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියලා රජය ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දීලා තිබුණා. ඒ අනුව තමයි මේ නව ජාතික ආරක්ෂක පනත විදිහට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වර්තමාන මානිට ගැලපෙන විදිහට සංශෝධනය කළ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.
පසුගිය කාලයේදී මේ මහජන උපයෝගීතා කොමිසම සහ රජය අතර යම් අර්බුදයක් තිබුණා. මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරන ඇතැම් කාරණාවලට රජයේ ඇතැම් මැති ඇමතිවරු විරුද්ධ වුණ, ඒවා ක්‍රියාත්මක නොකර සිටියා. මේ නිසා මේ සම්බන්ධව යම් මත ගැටුමක් තිබුණා. මත ගැටුමේ එක්තරා කූටප්‍රාප්තියකට දැන් පැමිණලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අවසාන වශයෙන් අපේ අද අවධානයේ ඒ පිළිබඳවයි මනෝජ්.
ඔව්, අවුගේ කාලේ විදුලි කප්පාදුවක් සිද්ධ වුණා, දැනටත් සිද්ධ වෙනවා. ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නේ මහජන උපයෝගීතා කොමිසම. එතකොට මේ මහජන උපයෝගීතා කොමිසම රජයේ විදුලි බිල වැඩි කරන්න ගත්තෝ තීරණයට විරෝධය පාමින් පෙනී හිටියා ඔබට මතකයි. ආණ්ඩුව මේ තියෙන මොහොතේ අවශ්‍යතාවය සපුරගන්න විදුලි බිලේ වැඩි කිරීමක් අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරා. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවේ පිළිබඳව අවධාරණය කරා. නමුත් ඒකට මහජන උපයෝගීතා කොමිසම ඉඩ ලබා දුන්නේ නැහැ. මේ තියෙන තත්වයන් හමුවේ විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියලා මහජන උපයෝගීතා කොමිසම පැත්තෙන් කිව්වා. ඔය අතර තමයි මහජන උපයෝගීතා කොමිසම මානව හිමිකම් කොමිසමත් එක්ක එකතු වෙලා විදුලි බල මණ්ඩලයත් එක්ක කරපු සාකච්ඡාවකදී අපොස උසස් පෙළ විභාගය වරවනකම් අඛණ්ඩව විදුලි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරේ. නමුත් ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවත් විදුලිය නොකපා ඉන්නවා කියලා විදුලි බල මණ්ඩලයේ සඳහන් කළත් එදින ඉඳලම ආයමත් විදුලිය කපාදු කිරීමක් සිද්ධ කරා. ඉතින් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අධිකරණයට ගියා. මේ අවස්ථාවේදී මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කරපු පෙත්සම මේ පහුගිය සිකුරාදා විභාගයට ගන්න නැතුව ප්‍රතික්ෂේප කරන්න අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. එතකොට එහිදී මේ තීරණ ගනිද්දි මහජන උපයෝගීතා කොමිසම විදියට මේ තීන්දුව ගන්නෙ සභාපතිවරයා තනිවයි තීන්දු ගන්නෙ, අනිත් සමාජිකයින් දෙදෙනාගේ අදහස් විමසීමක් නැතුව තමයි, ඔවුන්ගේ අනුමැතියකින් තොරව තමයි මේ නඩු කටයුත්ත ඉස්සරහට කරගෙන ගියේ කියලා සඳහන් වෙලා තිබුණේ ඒ අනුව උසාවියට නඩු කටයුතු සඳහා ගෙවන මුදල් මහජන උපයෝගිතා කොමිසමේ ණය කරගන්නේ නැතුව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගෙන් පෞද්ගලිකව අය කරගන්න අවශ්‍ය විධි විධාන සකස් කරන්න කියලා දන්වලා තිබුණා. ඉතින් ඒ අනුව මේ ගැටීමේ ප්‍රතිඵලය, ඒ කියන්නේ මේ කොමිසමක් කියන්නේ ස්වාධීන කොමිසමක් කියන්නේ බලාත්මක ආයතනයක්, මේ සමාජිකින් ඉවත් කිරීම පවා ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, හිතුමනාපේ සිද්ධ කරන්න බෑ. එවැනි අවස්ථාවක තමයි අධිකරණ නියෝගයක් කොමිසමේ අභිලාෂයන්ට විරුද්ධව ලැබිලා තියෙන එකට හේතුව තමයි කොමිසමක් විදිහට කටයුතු කරන්න සභාපතිවරයා තනිව කටයුතු කරනවා කියන අදහස අනුව ඔබ දැක්කා, මාධ්‍යෙත් දැක්කා, විදුලි බල ඇමතිවරයා සහ කොමිසමේ සභාපතිවරයා අතර ආන්දෝලනාත්මක තත්වයන් තිබුණා, මත ගැටුම් තිබුණා, ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තියලා දෙන්න දෙපැත්තට විරුද්ධ අදහස් ඉදිරිපත් කරගත්තා. ඒක අර ඔබ කිව්වාගේ කූට ප්‍රාප්තියකට ඇවිල්ලා මෙවැනි තත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා මේ මොහොත වෙද්දී.
අපේ ස්තුතිය ඔබට පළ වෙනවා මනෝජ්. බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ තත්විති සමීප කරන්න මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් යලිත් ඔබ බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේ සඳදා මේ විශේෂංගයේදී. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.